Honorable Prasanna Ranadunga.
Murasane Hobona Garumanti Tumani. Itamatma Vedagat Vishakwana, Rate Anagateta, Itamatma Vedagatwana Vishakwana, Adyapana Vishapilibandava, Vatana Kipiak, Prakashakara Navasta, Labadim Pilibandava, Mabutumata, Magistutia Putagarno. දරුවෙකුට ලබා දෙන අධ්‍යාපනය රටේ වැදගත් අනාගත ආයෝජකයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ කරන ආයෝජනය යමක් පරිහරණය කරලා ඒකේ ප්‍රතිඵල ලබා ගන්නවා වගේ අධ්‍යාපනයෙන් ප්‍රතිඵල බලා ගන්න බෑ. දරුවෙකුට ලබා දෙන අධ්‍යාපනය ඒ ප්‍රතිඵල ලබා ගන්න සමහරට අවුරුදු 10ක් 15ක් 20ක් ගත වෙන්න පුළුවන්. එනිසා රජයක වගකීමක් තියෙනවා අධ්‍යාපනය සම්බන්ධ රජයේ නියාමනය ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් බව මෙහිදී මම සඳහන් කරන්න ඕනේ. බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට අධ්‍යාපන විෂය මගේ යටතේ තිබිච්ච නිසා මට විශාල අධ්‍යක්ෂින් තොගයක් ලබා ගන්න පුළුවන් වුණා අධ්‍යාපන වේදිකාවක මේ සම්බන්ධව කටයුතු කරද්දී. ඒ නිසා කරු මුලාසන හොබන කරු මන්ත්‍රීතුමනි මේ 2017 අයවැය ගැන කතා කරනකොට පොඩි කනගාටුවක් ඇති වෙනවා රටේ මේ තරම් වැදගත් අමාත්‍යාංශයක මුදල් අඩු කිරීම පිළිබඳව. අපි දන්නවා 2016 දී බිලියන 185.97ක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. නමුත් 2017 වෙනකොට ඒ මුදල බිලියන 76.94ක දක්වා අඩු කරලා තියෙනවා. අඩු වෙච්ච ප්‍රමාණය බිලියන 108ක්. මේ පෞගිය කාලේ මේ රජයේ බලයට පත් කරන්න අපි දන්නවා ආචාර්ය නිර්මාල් දේවසිරි මහත්තයා වගේ උද්දවිය මහාචාර්යවරු මහපාරවල් දිගේ පිකටින් කරා අධ්‍යාපනයේ 106ක් ලබා දිය යුතුයි කියලා. එදා විපක්ෂයේ හිට මන්ත්‍රීවරු ඒකට සම්බන්ධ වෙලා මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ 106ක් අධ්‍යාපනයට ලබා දෙනවායි කියලා. ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා වේදිකාවල් වල මේ ගැන කතා වුණා. නමුත් අද වෙනකොට අධ්‍යාපනයට ලබා දෙන මුදල් ක්‍රමානුකූලව කප්පාදුවක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධව මුහුණු පොත් සහනක් දාලා නිර්මාණ මහාචාර්ය නිර්මාණ මහත්තයා කියලා තිබ්බේ මෙවර අයවැය නිසා විනාශා ගන්නේ නැහැ. තමන්ට දිවි නසා ගන්න මීට වඩා හොඳ අවස්ථාවක් ඉදිරියේදී උදා වෙයි කියලා. මේ එතුමාගේ වචනවලින් මුහුණු පොතේ එතුමා දාපු සටහනක්. මං හිතන්නේ මං කල්පනා කරන්නේ මේ අයවැය නිසා දිවි නහගන්නේ නැහැ. ඊට වඩා භයානක තත්ත්වයක් අනාගතයේ ඇති වෙයි ඒ වෙලාවට මම සිවි දිවි නසා ගන්නවයි කියන කාරණාව කී වගේ හැඟෙන්නේ. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුවට සහයෝගය දීපු ඒ අයට අද වෙලා තියෙන්නේ සිය දිවි නසා ගන්න තමයි. නමුත් ඒකේ රටට යහපතක් වෙන්නේ නැහැ කරු මන්ත්‍රීතුමනි. දැන් මේ සම්බන්ධව අපේ මුදල් ඇමතිතුමාගේ කතාවේ පිටු අංක 18 කාරණා අංක 87 යටතේ 2016 වර්ෂයේ තුන්වන කාර්තු අවසන් වෙන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාවිත කිරීමට හැකි වී ඇත්තේ මිලියන රුපියල් මිලියන 38,850ක් පමණයි. ඒ නිසා මෙම තත්ත්වයට සැලකිල්ලට ගනිමින් 2017 වසර සඳහා මිලියන 90,000ක් පමණ ප්‍රතිපාදන වෙන් කර තියෙනවා. දැන් මේ මුදල් අඩු කිරීමට හේතුව පසුගිය වර්ෂයේ මුදල් වියදම් කිරීමට නොහැකි බව කියන එක තමයි මුදල් ඇමතිතුමාගේ කතාවේදී කියන්නේ. ඒකෙන් අධ්‍යාපන ඇමතිතුමාගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොහැකියාවද දුර්වලකමද කියන කාරණාව අපිට ගැටලුවක් වෙනවා. මොකද ඒ අමාත්‍යංශයට දීපු මුදල් මෙච්චර පාසල් වල අවශ්‍යතාවයන් තියෙද්දී ඒ සඳහා යොමු නොකර මුදල් පාවිච්චි නොකර අවිච්ඡේද වෙන්න හැරීම පිළිබඳව අධ්‍යාපනයට මුදල් වෙන් කරද්දී කරු මන්ත්‍රීතුමනි ප්‍රමුඛතාවය අවශ්‍යතාවය කාලෝචිතව බලලා අවශ්‍යතාවය හඳුනගෙන ප්‍රමුඛතාවය අනුව මුදල් වෙන් කිරීම අවශ්‍යයි. දැන් මේ අයවැයේදී උසස් පෙළ හදාරන ශිෂ්‍යයින්ට 175,000කට හා 28,000ක ගුරුවරුන්ට ටැබ් එක බැගින් ලබා දෙන්න කටයුතු කරනවායි කියලා තියෙනවා. ඉතාමත්ම හොඳ දෙයක්. මේ කාරණාව සම්බන්ධව අපි දැක්ක පිටු අංක 19 92 කාරණාව යටතේ සිසුන් 175,000යි ගුරුවරු 28,000යි ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකට මේ ටැබ්යන්ත බාර දෙන්න ලබා දෙන්න කටයුතු කරනවා. මේ සඳහා වෙන් කරලා තියෙන්නේ මිලියන 5000ක් වගේ ප්‍රමාණයක්. මේක මේ සංඛ්‍යාවෙන් බෙදුවොත් එක ටැබ්යන්තයකට රුපියල් 2500ක් වගේ මුදලක් වැය කරන්න වෙන්නේ. සමහර විට මේ වගේ මුදලකට ගන්නා වූ ඒ යන්ත්‍රය දරුවෙකුට ප්‍රමාණවත්ද කියන ගැටලුව තියෙනවා. අපි මහ පරිමාණයෙන් ගන්න නිසා අපි හිතනවා මේ මුදල ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ ලබා ගන්න මුදල ඒ ටැබ්යන්තය දරුවන්ට ලබා දෙන එක ගැන අපි අගය කරනවා. නමුත් මෙතනදී පරිපාලන ප්‍රායෝගික ගැටලු කිහිපයකට අපේ අධ්‍යාපන ඇමතුමාට මුහුණ දෙන්න වෙයි. එකක් තමයි මේ ටැබ්යන්තය ගත්තයින් පස්සේ Wi-Fi ගන්න කනෙක්ෂන් එක ගන්න රුපියල් 2000ක් ආණ්ඩුවට මේ අයවැයෙන් ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම %15 වැට් එකත් ඒ වගේම ටැප්
හොල්ඩෝබල් මිනිස්සර්
අපි ඒක ගණන් හදලා බැලුවා සාමාන්‍යයෙන් එක ටැබ් එකකට රුපියල් 25,000 ගාණක් අපිට වෙන් වෙනවා. ඉතින් අපිට ගොඩක් ගද්දි මේ ඔක්කොටම සල්ලි තියෙනවා. බය වෙන්න එපා ඔක්කොම හරියට Wi-Fi අරගෙන නියමිත වැඩේ කරන්න.
මම ඒක විශ්වාස කරනවා. මම ඒක ගරු අමතුමනි කිව්වේ මේක ඉතාමත් වැදගත්. මේක විය යුතු දෙයක්. හැබැයි ගණන් හදලා බලපුවාම ටැබ් එකකට වෙන්නේ 2500ක වගේ මුදලක්. ඒ මුදල ප්‍රමාණවත්ද කියන කාරණාවයි බලපාන්නේ. ඔබතුමා ගණන් හදලා බලන්න ලක්ෂ 2කට උසස් පෙළ දරු 173,000යි 28,000 ගුරුවරු මිලියන 5000යි මේක 2000 මිලියන 5000 ලක්ෂ 2කින් බෙදපුවාම එන මුදල් ප්‍රමාණය බලන්න මට වැරදීමක් සිද්ධ වෙන්න පුළුවන් ඔබතුමා කියපු කාරණාවත් එක්ක මම මේක දෙතුන්පාරක් මටත් මේක ගැටලු ආවා සමහර විට ගණනය කිරීමේදී වෙන්න පුළුවන් නමුත් මෙතෙන්දි වෙන කාරණාව ඒකට කනෙක්ෂන් ෆීස් වලට අමතරව Wi-Fi පාවිච්චි කරද්දී %15ක් වැට් එකක් ගෙවන්න වැට් එක හා අර data වලට ගෙවන %25ක් මේ අයවැයෙන් දාලා තියෙන data වලට බද්දා එතකොට %40ක් රුපියල් 1000ක Wi-Fi පාවිච්චි කර රුපියල් 400ක් වෙනමම මේ දරුවෙකුට දරන්න සිද්ධ වෙනවා දැන් මේවා මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශෙන්ද මුදල් වෙන් කරන්න එහෙම නැත්නම් ඩිජිටල් සම්බන්ධව තියෙන අමාත්‍යාංශෙන්ද මුදල් වෙන් කරන්න කියන කාරණාව අපිට තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ මේ මුදල් ඇමතුමාගේ මේ පොතේ විදුලිය හා වැසිකිලි සඳහා මිලියන 2000ක්. සාමාන්‍ය පාසල් 10,000කට වගේ ප්‍රමාණයකට මේ මුදල බෙදුවොත් රුපියල් 20,000ක් වගේ මුදලක් යන්නේ පාසලකට. ඒ නිසා මේ පාසල් හඳුනා ගැනීමේදී සියලු පාසල් වලට නැත්නම් ප්‍රකෘමතාවක හඳුනාගෙන මේ මුදල් බෙදා දීම සිද්ධ වෙන්න ඕනි කියන එකයි අපි විශ්වාස කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම මේ අමාත්‍යාංශයට මම පළාත් සභාවේදී අධ්‍යාපන විෂය කරද්දී අපි මුහුණ දීපු ගැටලු තියෙනවා. දැන් මේ අයවැයේදී පාසල් දරුවන්ට ලක්ෂ 2ක රක්ෂණයක් ලබා දෙන්න කටයුතු කරනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත්. මොකද අද රෝහලකට රජයේ රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරයා මුණ ගැහිම විතරයි සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ. බෙහෙත් ගන්න එන්නේ කඩෙන්. බෙහෙත් වලට විශාල මුදලක් දරන්න වෙනවා. මේක සාමාන්‍ය දුප්පත් පවුලක අයට මේක දරා ගන්න බැරි තත්ත්වයක්. ඒ නිසා මේ රක්ෂණ ක්‍රමය හොඳයි. මොකද මේ රක්ෂණ ක්‍රමය හරහා ඒ සහනය ලැබෙනවා. මම ඉල්ලීමක් කරනවා ගරු මන්ත්‍රීතුමනි අධ්‍යාපන ඇමතුමාගෙන් අපි බස්නාහිර පළාතේ සියලු ගුරුවරුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. රජ්‍ය අග්‍රහාරයක තියෙනවා. ඒකට මුදල් කැපෙනවා. නමුත් ඒ මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ ස්පිතාලගත වෙලා මාස ගානකට පස්සේ.
මේ එක ටැබ් එකක් සඳහා ඔබතුමා කිව්වා 2500යි කියලා.
ඒක 25,000ද වෙන්න ඕනේ.
රුපියල් 25,000ක් වෙන් වෙනවා එක ටැබ් එකකට.
ඒක මම ඔබතුමාට ගණනය කරලා කියන එක මට අරදින්න පුළුවන්.
නෑ මිලියන 5000යි මිලියන 5000යි කියන්නේ කෝටි 500නේ.
ලක්ෂ 2ක්.
ඔව් එතකොට කෝටි 500ක් ලක්ෂ 2කින් බෙදෙන්න ඕනේ. එතකොට මං හිතන්නේ මිලියන එක ටැබ් එකකට රුපියල් 25,000ක්
එනවා. ඔව් 25,000. හරි. ඒක මං කියන්නේ 25,000ක් ඔබට ලබා ගන්න පුළුවන් නම් වැඩගත් වෙනවා. ඒ කාරණේ මම ඒකයි කිව්වේ මගේ වැරදි වෙන්න පුළුවන් කාරණාවේදී. නමුත් ගරු අමාත්‍යතුමනි මම ඉල්ලීමක් කරනවා බස්නාහිර පළාතේ අපි සෑම ගුරුවරයෙකුටම රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. රක්ෂණ සංස්ථාවත් එක්ක. ඒ රක්ෂණ සංස්ථාවෙන් ගුරුවරයෙක්ගේ ප්‍රධාන රෝග 25කටද කොහෙද හඳුනාගත්ත ගමන්ම ලක්ෂ 5ක් ගුරුවරයාට ගෙව්වා. අපි උදාහරණයකට ගමු කැන්සර් එකක් නම් කැන්සර් එක ඩයග්නෝස් කරපු ගමන් ලක්ෂ 5ක් දෙනවා. ඊළඟට ඒ ගුරුවරයා ඒ කැන්සර් එකෙන් මිය ගියොත් තව ලක්ෂ 5ක් ගෙවනවා. ඒ වගේ අපි විශාල ගුරු ප්‍රමාණයකට ගුරුවරු ප්‍රමාණයකට මේ මුදල් ලබා දෙන්න අපි කටයුතු කරා. මේකට
මන්ත්‍රීතුමා විනාඩි 5යි තියෙනවා.
අපිට විනාඩි 15ක් කියලා කිව්වොත්
ඔව්.
රුපියල් 800යි වාරිකේ උනේ 400ක් ගුරුවරයෙක්ගෙන් ගත්තා 400ක් අපි පළාත් සභාවෙන් දාලා මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරේ නිසා දරුවන්ට වගේම ඔබතුමාලට පුළුවන් අද රක්ෂණ සංස්ථාවත් එක්ක කතා කරලා ගුරුවරුන්ටත් මේ සහනය ලබා දෙන්න කියන එක. ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරනකොට මෙතන දෙපැත්තක් තියෙනවා. එකක් යටිතල පහසුකම් ලබා දීම, අනික එක මානව සම්පත. යටිතල පහසුකම් ලබා දෙන්න අද ඔබතුමාලා අපි හැමෝම කියනවා දරුවන්ගේ පාසල් වලට පළවෙනි ඇතුළත් කරද්දී ළමයිගෙන් සල්ලි ගන්න එපා. පාසල් වල මුදල් එක්ක අහු කිරීම තහනම් කරලා තියෙනවා. දැන් බස්නාහිර පළාතේ අපි සියලුම පාසල් වර්ගීකරණයකින් තොරව රුපියල් 75000 154000 අතර මුදලක් නඩත්තු වියදමක් වාර්ෂිකව ගෙව්වා. ඒ වගේ වැඩපිළිවෙල මේ පාසල් වලට දෙන්න ඕනි. දුප්පත් පාසල් වලට රුපියල් 50000ක් ලැබුණම පොඩි පොඩි නඩත්තු වියදම් එයාට දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකද එක පාසල් කොට්ටාසයක් තෝරාගෙන එව්වා නඩත්තු කරනවා. අනිත් පාසල් සාමාන්‍ය මට්ටමට වැහෙන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා යටිතල පාසුකම් ලබා දෙනකොට වැසිකිලි කැසිකිලි පාසුකම් ඒ වගේම විද්‍යාගාර පාසුකම් මේ සියලුම දේවල් මේ පාසල් වලට ලැබෙන්න ඕනි. ඔබතුමා කියනවා ශිෂ්‍යත්ව සමත් ළමයින්ට ඊට පස්සේ ජනප්‍රිය පාසල් නැහැ කියලා. මම ඒකට පෞද්ගලික විරුද්ධයි ගරු මන්ත්‍රීතුමනි.
සාකච්ඡා කරන්න පුළුවන් මේ ඒකත් වැරදි ගරු මන්තුනේ. එහෙම එකක් කියලා
නැහැ.
අපි කියලා තියෙන්නේ අපි මේකට දැන් ඔබතුමාම දන්නවා මේ අද ශිෂ්‍යත්වයේ අම්මාවරුන්ගේ විභාගයක් බවට පත් වෙලා අපි මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. මේ ශිෂ්‍යත්වය තියාගන්නේ ශිෂ්‍යාධාර සඳහා පමණක්ද, එහෙම නැත්නම් අපි අර ඇතුළත් වීම විභාගයක් දාලා එක දරුවෙකුට අවස්ථා තුනක් දීලා වගේ ඒ වගේ ජනප්‍රිය පාසලුත් ගන්න පුළුවන් විදිහට ඒ වැනි වැඩපිළිවෙලක් හදන්නවද? අපි මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. අපි අර හොඳම පාසල ළඟම පාසල ව්‍යාප්තිය කියන්නේ මේ හැම පාසලකටම සමානව භෞතික සමාන සම්පත් දීලා මේක දියුණු කරන්න.
මම මේ පුවත්පතක ගිය කාරණාවක්. ඒ නිසා මම හිතනවා ගම්බද දරුවෙකුට කොළඹ හොඳ පාසලකට ඇවිල්ලා ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ ශිෂ්‍යත්ව සමත් වීම හරහා පමණයි. ඒ නිසා මේ ශිෂ්‍යත්වය ලබා දෙනකොට මේ ගැන සලකලා බලන්න, ඒ දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්න පරිදි කටයුතු කරන්න ශිෂ්‍යත්වය හා ඒ වගේම මේ ජන. හැබැයි ළඟම පාසල හොඳ පාසල කරන වැඩසටහන ඉතාමත්ම හොඳයි. නමුත් අපි උදාහරණයකට මිනුවන්ගොඩ ආසනයට අපිට ජාතික පාසල් දෙකක් තියෙනවා. ගරු අමාත්‍යතුමනි, දරුවෝ හැමෝම ඉංජිනේරු වෛද්‍යවරු වෙන්න බෑ. ඒ දරුවන්ගේ සහජ කුසලතා තියෙනවා. ඒව හඳුනා ගැනීම පාසලේ විදුහල්පති ආචාර්ය මණ්ඩලයේ වගකීමක්. ඒ දරුවන් ඒ මාර්ගයට යොමු කරලා ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඒ පාසල් අධ්‍යාපන මට්ටමේ පුළුවන් වෙනවා. ඔබතුමා කියලා තිබ්බ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 35ට අඩු කරනවායි කියලා. විය යුතුම දෙයක් ගරු අමාත්‍යතුමනි. ඒක වෙන්නම ඕනි දෙයක්. මොකද පාසල් දරුවන්ට අද ගුරුවරයෙකුගේ මානසික ආතතියට හේතුව වෙලා තියෙන්නේ ඔය කාරණාවමයි. ඒ නිසා ඒක කඩිනමින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න අපි කිව්වට මේ වෙනකන් තාම වෙලා නැහැ. මේ සම්බන්ධ උසාවි නියෝගයකුත් තියෙනවා. ඒ නිසා ගුරුවරුන්ට මේ පාසලේ පන්ති කාමරය තුළ හොඳ මානසිකත්වකින් දරුවන්ට උගන්වන්න පුළුවන් පසුබිමක් එහෙරා නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගුරුවරුන්ට විෂයබද්ධ පුහුණු වීම ලබා දීම ඉතාමත්ම වැදගත්. අද අධ්‍යාපන ප්‍රතිඵල අඩු වෙන හේතුව පාසල් දරුවෝ ටියුෂන් ගුරුවරු ගාවට යන්න හේතුව පාසලේ අධ්‍යාපන විෂය දැනුම ගුරුවරුන්ට නොමැති නිසා. ඒ නිසා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩපිළිවෙලක් ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා වෙන්න ඕනේ. ඒ පුහුණුවීම් කරන්න පළාත් සභාවල් වලට බෑ. හැබැයි ඔබතුමා විෂය භාර ඇමතිවරයා හැටියට පළාත් නමේම අධ්‍යාපන ඇමතිවරුන්ගේ එක සාකච්ඡා කරලා එකම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභාවල් වලදී අධ්‍යාපන ඇමතිවරු අපිව කැඳවලා මොකද්ද වැඩපිළිවෙල කියයි කියලා. මේකට දේශපාලන පක්ෂ පාටයක් නැහැ. දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න නම් අධ්‍යාපන ඇමතිතුමත් පළාත් අමාත්‍යවරුත් එක්කහුවෙලා එක වැඩපිළිවෙලක් සහයෝගයෙන් යන්න ඕනි. ඒ නිසා මේ ගුරු පුහුණුව ඉතාමත්ම වැදගත්. සමහර පරණ ගුරුවරු කැමති නැහැ අවුල් පුහුණුවෙන් කරන්න එනකොට. වෘත්තීය ක්‍රියාමාර්ග ගනි අපි මුහුණ දුන්නා වගේ දේවල් වලට.
අරු මන්දරතුමා කාලා අවසන්.
වගේම ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. දැන් පළාත් පාසල් වල ගුරුවරු අවුරුදු පහෙන් පහට මාරු කිරීම කරනවා. නමුත් ජාතික පාසල් වල අවුරුදු ගණන් එක තැන පල්වෙච්ච ගුරුවරු ඉන්න. ඔබතුමා මාරු කරන්න ගියත් දැන් කරන්න අමාරු වෙනවා. අවුරුදු 10 15 20 එකම පාසලේ ඉන්න ගුරුවරු ඉන්නවා.
අර මන්තුමනේ ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දාලා දැන් අපි ගිය සතියේ සියලුම පළාත් සභා ඇමතිවරු ගෙනල්ලා අධ්‍යක්ෂවරු ගෙනල්ලා දැන් ඉදිරි කාලේ මේ ඔක්කොම කරන්න යන්නේ.
ඔව් හොඳයි. ඉතින් මම මේ කියන ඔබතුමාට උදව්වක් හැටියට මේක අපි ඔබතුමාට සහයෝගය දෙනවා මේ වැඩවලදී. ඒ වගේම ගුරුවරුන්ගේ පුහුණුවීම් කරනවා. වගේල ගුරුවරුන්ට පුහුණුවීම් ලබා දීලා ඒ පුහුණුවීම් වලට මුදල් වෙන් කරන්න මෙතන කටයුතු කරන්න ඕනේ. පළාත් සභා සම්බන්ධ කරගෙන මේ පුහුණුවීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ප්‍රතිඵල ගම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජාතික පාසල් පරිපාලනය කලාප මට්ටමට බාර දෙන්න. කලාප මට්ටමේ ගුරු මාරු වලට ඉඩ දෙන්න. නැත්නම් ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා
මොහොමඩ් සුදේ මන්ත්‍රීතුමා
යනවා. නමුත් පළාත් පාසල් වල කරනකොට ජාතික පාසල් වල කරන්නේ නැහැ. මිනුවන්කොට ජාතික පාසල් දෙකේම ප්‍රතිඵල බහලා තියෙනවා. ඒ නිසා ජාතික පාසල් දෙක සංවර්ධනය කරන්න මිනුවන්කොට ආසනේ තියෙන මිනුවන්කොට නාලන්දා පිරිමි විද්‍යාලයත් උඩුගම්පල සෙන්දත් පරණ විතරන විද්‍යාලයත් අධ්‍යාපන ප්‍රතිඵල නගා සිටවන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් දරුවෝ ඇතුළත් කරගෙන ඒ පාසල් දෙක නගා සිටවන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින්න මම නිහඬව ඉන්නවා. බොහොම ස්තුතියි.
Thank you very much honorable JC අලවත්තු වෙල.
ඔව්. සභාපතිනි කාර්ක සභා සභාපතිනි බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම මෙම අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරනකොට මම ඉතාමත් සතුටු වෙනවා අපේ ප්‍රදේශයෙන් අපේ ඊරේගොල්ල අධ්‍යාපන ඇමතිතුමාට පස්සේ කුරුණෑව දිස්ත්‍රික්කෙන් වයඹ පළාතෙන් අපේ අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට පත්වීම ලැබීම අපි සතුටු කරුණක්. ඒ වගේම එතුමා අද අධ්‍යාපන අමාත්‍යාංශ වෙනස්කම් ගණනාවක් අපේ රටට ගැලපෙන ආකාරයෙන් විශේෂයෙන්ම ඒ වගේම අද ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයක් අපේ රටේ ඇති කරන්න එතුමා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඒ පිළිබඳ අපි සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට CWW කණ්ණංගර මැතිතුමා අමතක කරන්න බෑ. අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක් හැටියට ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි මැතිතුමත් මේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු අමාත්‍යවරයෙක්. අපිට ඒකත් සිහිපත් කරන්න ඕනි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මහපොළ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට විශාල කාර්යභාරයක් ඉටු කරපු නායකෙක්. අපි ඒකත් සිහිපත් කරන්න වෙනවා. මොකද එතුමා තමයි විද්‍යාපීඨ ඇති කරලා අද මං හිතන්නේ පාසල් වල ඉන්න හොඳම පුහුණුවලත් ගුරුවරු තමයි විද්‍යාපීඨයෙන් එළියට එන ගුරු මහත් මහත්මීන්. ඉතින් එයාගේ සේවය අද අපිට ලබා ගන්න අවස්ථාව උදා කරලා දුන්නේ අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වගේම විදුහල්පතිවරුන් සඳහා විශේෂ පුහුණුවක් එතුමා ලබා දුන්නා. ඒ විදුහල්පතිවරු තමයි අද ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරු හැටියට කටයුතු කරන්න. ඒකත් අපි සිහිපත් කරන්න ඕනි. විශාල කාර්යභාරයක් එතුමත් අමාත්‍යවරයෙක් හැටියට ඉටු කරා. ඒ වගේම වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරනකොට අපි සතුටු වෙන්න ඕනි. විශේෂයෙන්ම හොඳම පාසල් ළඟම පාසල වැඩසටහන අපි අගය කරන්න ඕනි. මොකද දරුවට පාසල් යන දරුවට ඇත්තටම ළඟම පාසල තමයි හොඳම පාසල වෙන්න ඕනි. අන්න ඒ ක්‍රමවේදය තුළ විශේෂයෙන්ම අපේ ප්‍රදේශෙත් මේ ව්‍යාපෘතිය යටතේ විශාල පාසල් ගණනාවක අත්‍යවශ්‍ය කාරණා ගණනාවකට මුදල් වෙන් කළා. පසුගිය වසරේ ක්‍රියාත්මක කරා. මම හිතන්නේ ලබන වර්ෂයේ මේ ආයවැය යෝජනා අනුව ඒ ව්‍යාපෘතිය ඉස්සරහට අරන් ගිහිල්ලා මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපනයේ ඒ තියෙන ගැටලු ගණනාවක් විසඳ ගන්න අපිට මේක හොඳ අවස්ථාවක් වෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනි මෙම
යෝජනාවේ එකක් තියෙනවා.
යෝජනාව තුල තියෙන රක්ෂණ ක්‍රමය අපි අගය කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම අපි ඒකත් ඉහළින්ම අගය කරන්න ඕනි. ඒ වගේම මම මතක් කරන්න අධ්‍යාපන ගැන කතා කරනකොට වෙලාව අපිට ප්‍රමාණ නොවුණත් අධ්‍යාපන අමාත්‍යතුමා මේ දරන උත්සාහය විශේෂයෙන්ම අපේ රට ලෝකයට අද ලෝකයේ දියුණු රටවල් එක්ක එකතු වෙලා අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන මේ ආයෝජනය අපි ඉතාමත් අගය කරනවා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමා ඒ වගේම අපේ රජය මේ ගෙනියන වැඩපිළිවෙල අපි ඉතාමත් අගය කරනවා ඒ වගේම මම කෙටියෙන් වචන කීපයක් හරි කියන්න ඕනි අපේ වයඹ සංවර්ධනය ගැන ඒ අමාත්‍යංශය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ නාවින්න මැතිතුමා අපේ වයඹ සංවර්ධන අමාත්‍යවරයා හැටියට අපේ වයඹ පළාතේ සෑම ආසනයකම විශේෂයෙන් අපි නියෝජනය කරන ආසනවල ලක්ෂ
2500
ජනතාවගේ වැඩ කටයුතු සඳහා වයඹ සංවර්ධන අමාත්‍යංශයෙන් සහයෝගය දෙන ඒ පිළිබඳව අපි ස්තුතිය ප්‍රකාශ කරමින් ලැබෙන වර්ෂයේත් ඒ කාර්යය කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට වේලාව ලබා දීම සම්බන්ධව
ගෞරව ශිවසත්‍ය ආනන්ද
கௌரவ குழுக்களும் தவசாளர் அவர்களே இன்றைய கல்வி அமைச்சு தொடர்பான இந்த விவாதத்திலே நான் சார்ந்திருக்கின்ற குறிப்பாக வன்னி மாவட்டம் பவுனியா மன்னார் முல்லைத்தீவு இந்த மூன்று மாவட்டங்களிலும் இருக்கக்கூடிய முக்கியமான மாகாண தேசிய பாடசாலைகளுடைய சில தேவைகளை கௌரவ அமைச்சர் அவர்களுடைய கவனத்துக்கு கொண்டு வரலாம் நினைக்கின்றேன். அதுக்கு முன்பாக கல்வி தொடர்பாக ஒரு சமச்சீர் நிலை ஏற்படுத்தப்பட வேண்டும். அதற்கு ஒரு புதிய கல்வி
பிளீஸ் ஹொன்ரபிள் கனக கேரத் தச்சு
கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, கல்வி தொடர்பாக ஒரு சமர்ச்சியின் நிலை ஏற்படுத்தப்பட வேண்டும். அதற்கு ஒரு புதிய கல்விக் கொள்கை அவசியமாகிறது. எதிர்கால சந்ததிகளை வளமிக்கதாகவும் திறமை மிக்கதாகவும் சவால்களுக்கு முகம் கொடுக்கக்கூடியவர்களாகவும் மாற்றியமைக்க வேண்டிய தேவை உள்ளது. இதற்கு பாடசாலைகள் நிலவும் ஏற்றத்தாழ்வுகள் அகற்றப்பட வேண்டும். யுத்தத்தால் பெரிதும் பாதிக்கப்பட்ட வன்னி மாவட்டத்தில் பாடசாலைகளுக்கிடையே காணப்படும் வேற்றுமை, ஆசிரியர் வளப்பங்கீட்டில் நிலவுகின்ற பாரபட்சம், வரும் கால சந்ததிகள், எதிர்கால சிப்பிகள் தமது எதிர்காலத்தை முன்னேற்றகரமான பாதையிலே முன்னெடுத்து செல்வதற்கு பெரும் இடையூறாக இருக்கின்றன. வன்னிவாழ் மக்களுடைய பெருமளவானவர்கள் வறுமை கோட்டுக்கு கீழ் வாழக்கூடியவர்களாக சடுதியிலே மாற்றப்பட்டுள்ளார்கள். தமது குடும்பத்தின் பௌதிக வளங்களையும் மனித வளங்களையும் குறுகிய காலத்திலே இழந்து தவிக்கின்றார்கள். அவர்களது வாழ்வை மீட்டெடுப்பதற்கு எல்லா மாணவர்களுக்கும் சமத்துவமான கல்வி வழங்குவது ஒன்றே தற்போதைய சூழலிலே மிக சிறந்ததாக ஒன்றாக இருக்கும் என்று கௌரவ கல்வி அமைச்சருக்கு கூறிக்கொண்டு, உண்மையிலேயே இந்த வரவு செலவு திட்டம் தயாரிக்கும் போது இந்த ஆட்சி மாற்றத்துக்கு மிக முக்கியமான பங்குதாரர்களாக இருந்த வடகிழக்கை சேர்ந்த தமிழ் பேசும் மக்கள், குறிப்பாக நாங்கள் இந்த முக்கியமான ஒரு காரணகர்த்தாவாக இருந்த நாங்கள், ஆனால் இன்று இந்த கல்வி அமைச்சிலிருந்து ஏனைய அமைச்சுகள் தொடர்பாக வடக்கு கிழக்கினுடைய அபிவிருத்திக்கு மீள் குடியேற்றத்துக்கு ஏனைய விடயங்களுக்கு ஒதுக்கப்பட்டிருக்கிற நிதி என்பது மிக குறைவாகவே இருக்கின்றது. ஆகவே இந்த கல்வி என்பது மிக முக்கியமான ஒன்று. அந்த வகையில் நான் இந்த சில விடயங்களை அமைச்சர் அவர்களுடைய கவனத்துக்கு கொண்டு வர இருக்கின்றேன். முக்கியமாக எங்களுடைய மாவட்டத்திலே குறிப்பாக மாகாண பாடசாலைக்கு கீழே இருக்கக்கூடிய தேவைகளான புதிய கட்டிடங்கள், விஞ்ஞான ஆய்வுக்கூடம், கணினி கற்கை மையம், பாடசாலைகளுக்கான நூலகம், அதிபர் ஆசிரியர்களுக்கான விடுதி வசதிகள், மலசல கூடம், அதே மாதிரி கேட்போர் கூடங்கள், இது முக்கியமாக எங்களுடைய இந்த வடக்கு மாகாணத்தில் இருக்கக்கூடிய பாடசாலைகளுக்கான இந்த தேவைகள் இருக்கின்றது. இதுக்கு மேலதிகமாக இந்த தேசிய பாடசாலைகளில் வவுனியால் இருக்கக்கூடிய 4 தேசிய பாடசாலைகளிலே அந்த பாடசாலையில் சில முக்கியமான தேவைகள் இருக்கின்றன. குறிப்பாக இந்த பவுனியா ரம்பக்குளம் மகளிர் கல்லூரியினுடைய விளையாட்டு மைதானம் நீண்ட காலமாக வவுனியாவுடைய விமானப்படையினுடைய கட்டுப்பாட்டுகளில் இருந்து அண்மையிலே வவுனியா அரசாங்க அதிபர் அவர்கள் விமானப்படையூடாக அந்த மைதானம் விடுவிக்கப்பட்டதாக எழுத்து மூலமாக தெரிவிக்கப்பட்டதுக்கு பிற்பாடு அந்த மைதானத்தை புனரமைப்பு செய்வதற்காக அங்கு அளவீடு சென்ற அதிகாரிகள் விமானப்படையினரால் திருப்பி அனுப்பப்பட்டிருக்கின்றார்கள். ஆகவே தயவு செய்து அந்த 3000 மேற்பட்ட மாணவர்களை கொண்ட வவுனியா ரம்பக்குளம் மகளிர் கல்லூரியினுடைய அந்த விளையாட்டு மைதானம் விமானப்படையிலிருந்து விடுவித்து அந்த மாணவர்களுக்காக பயன்பாட்டுக்கு அனுமதிக்கப்பட வேண்டும் என்ற ஒரு ஒரு கோரிக்கையை முன்வைக்கின்றேன். அதேபோல் வடக்கு மாகாணத்திலே ஆசிரியர் பலாலியில் இருக்கக்கூடிய ஆசிரியர் பயிற்சி கல்லூரி அந்த கலாசாலையை விடுவிக்க வேண்டியிருக்குது. வடக்கு மாகாணத்திலே அங்கே இருக்கக்கூடிய ஆசிரியர்களுக்கான பயிற்சி வழங்குகின்ற இடமாக அந்த பலாலியில் இருக்கக்கூடிய ஆசிரியர் பயிற்சி கலாசாலை நீண்ட காலமாக ஒரு பேர் புகழ் பெற்ற இடமாக இருக்கிறது. ஆனால் இன்றைக்கு யுத்தம் முடிவடைந்து 7 வருடங்கள் கடந்திருந்தும் கூட அந்த அதை வந்து இன்னும் ராணுவம் தங்களுடைய கட்டுப்பாட்டுக்களே தான் அதை வச்சிருக்கின்றார்கள். ஆகவே அதை விடுவித்து இந்த ஆசிரியர்களுக்கான ஒரு பயிற்சியை வழங்குவதற்கு அந்த இடத்தை அனுமதிக்கப்பட வேண்டும். மற்றது முக்கியமாக வவுனியா மாவட்டத்திலே இருக்கக்கூடிய பிபுலானந்தா கல்லூரி, அதாவது 2300 மாணவர்களை கொண்ட அந்த பிபுலானந்தா கல்லூரி, நான் நினைக்கிறேன் அங்கே ஒரு முக்கியமான நிகழ்வில் எங்களுடைய அமைச்சர் அவர்களும் கூட அந்த பாடசாலையில் நான் நினைக்கிறேன் ஒரு நிகழ்விலே கலந்து கொண்டிருக்கின்றார். அமைச்சர்கிட்டையும் கூட அந்த கோரிக்கையை விடுத்திருக்கிறார்கள். அந்த 2300 மாணவர் கல்வி இருக்கின்ற அந்த பிபுலானந்தா கல்லூரிக்கு இதுவரை காலமும் ஒரு விளையாட்டு மைதானம் இல்லாத ஒரு பெரும் குறைபாடாக இருக்கிறது. தொடர்ச்சியாக அங்கே செல்கின்ற அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள், மாகாண சபை உறுப்பினர்களிடம் அவர்கள் தொடர்ந்து அந்த கோரிக்கையை விடுத்திருக்கின்றார்கள். இதுக்கு அப்பால் அங்கே மாவட்டத்தினுடைய நடக்கிற அபிவிருத்தி இணைப்பு குழு கூட்டங்களிலும் கூட தொடர்ச்சியான அந்த கோரிக்கைகள் முன்வைக்கப்பட்டு நிராகரிக்கப்பட்டு கொண்டிருக்கிறது. முக்கியமாக அந்த பாடசாலைக்கு அருகாமையிலே 30 பிறப்பு காணி, தனியாருடைய காணி ஒன்று இருக்கின்றது. அந்த காணியை அவைகள் விலை கொடுத்து வாங்குவதற்கு 21 மில்லியன் ரூபாய் பணம் தேவைப்படுவதாக தொடர்ச்சியாக நீண்ட காலமாக எல்லோருடன் அந்த கோரிக்கையை விடுக்கின்றார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் அந்த 30 பிறப்பு காணியை 2300 மாணவர்கள் கல்வி கற்கின்ற அந்த விபுலானந்தா கல்லூரிக்கு நீங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். இது நீண்ட காலமாக அந்த மக்கள் வைத்துக் கொண்டிருக்கின்ற அந்த கோரிக்கை, அதை நிறைவேற்ற வேண்டும் என்று கேட்டுக்கொண்டு, அதேபோல் வவுனியா மாவட்டத்தினுடைய முதுகெலும்பாக இருக்கக்கூடிய தேசிய பாடசாலையான வவுனியா மகாவித்யாலயம், இந்த மகாவித்யாலயத்தினுடைய கிட்டத்தட்ட 2300 மாணவர்கள் கல்வி கற்கின்ற இந்த பாடசாலைக்கு ஒரு கேட்போர் கூடம் இல்லை. அதே மாதிரி அந்த மைதானம் சாதாரண ஒரு மழை பெய்தால் கூட அந்த மைதானத்திலே மாணவர்கள் விளையாட முடியாத நிலைமைகள் இருக்கின்றது. கணினி வசதிகள் அங்கே பற்றாக்குறையாக இருக்கிறது. அந்த தேசிய பாடசாலைகளுக்கான சிற்றூழியர்கள், அதாவது 31 பேர் அந்த பாடசாலையில் இருக்க வேண்டிய இடத்துல 12 பேர் தான் அந்த சிற்றூழியர்களாக கடமையாற்றுகின்றார்கள். அதோடு அங்கே இன்னும் பல்வேறுபட்ட தேவைகள் இருக்கின்றன. ஆகவே அதிகளவான மாணவர்கள் கல்வி கற்கின்ற இந்த தேசிய பாடசாலைகளில் இருக்கக்கூடிய இந்த முக்கியமான பிரச்சனைகளில் கௌரவ அமைச்சர் அவர்கள் நீங்கள் கவனத்தை செலுத்த வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக்கொண்டு, அடுத்தபடியாக இந்த அயல் பாடசாலைகள் சிறந்த பாடசாலைகளாக தெரிவு செய்கின்ற விடயம் உங்களுடைய அமைச்சு கூடாக நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த பாடசாலைகளை தெரிவு செய்யும் போது மாகாண கல்வி அமைச்சு அல்லது பாராளுமன்ற உறுப்பினர்கள் போன்றவர்களிடம் நீங்கள் சில ஆலோசனைகளை பெற்று செய்தால் நன்றாக இருக்கும் என்று நினைக்கின்றேன். காரணம் ஏனென்றால் மின்சாரம் தேவைகளுக்காக 15 லட்சம் ரூபாய் பாடசாலைகளுக்கு என்று ஒதுக்கப்பட்டிருக்கின்றது. எங்களுக்கு தெரியும் சில பாடசாலைகளில் 2 அல்லது 3 கல்வி கற்கின்ற பாடசாலைகளில் கூட இந்த 15 லட்சம் ரூபாய் நிதி ஒதுக்கப்படுகின்றது. ஆனால் இன்னொரு புறத்திலே சில பாடசாலைகள், 100 கணக்கான மாணவர்கள் கல்வி கற்கின்ற அந்த பாடசாலைகளில் மலசல கூட வசதிகள் இல்லை, ஆசிரியர் அதிபர்களுக்கான விடுதிகள் வசதிகள் இல்லாத நிலைமைகள் இருக்கின்றன. ஆகவே நீங்கள் இந்த அயல் பாடசாலைகள் சிறந்த பாடசாலைகளாக தெரிவு செய்கின்ற போது எங்களோடும் அல்லது மாகாண கல்வி அமைச்சோடும் நீங்கள் கலந்தாலோசித்து செய்தால் இந்த பணம் சரியான முறையிலே உரிய பாடசாலைகளுக்கு வழங்க முடியும் என்றதுதான் எங்களுடைய கோரிக்கை. ஆகவே இப்படியான விடயங்களை எங்களோடு நீங்கள் கலந்தாலோசித்து செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். அதேபோன்று
මේ ඒ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති අපි තෝරා ගන්න ලැබුවේ සියලූම පලාත් අධ්‍යක්ෂකරු කලාප අධ්‍යක්ෂකරු ඒවගේම කලාපොල හිටපු සහකාර සැලසුම් අධ්‍යක්ෂකරු මාර්ගෙන් නිර්ණායක මත තෝරගත්තේ. ඒක අපි වෙන පදනමක්කුට නෙමේ තෝරගත්තේ. ඒවගේම මේ සියලුම පාර්ලිමේන්තුවේ 225 දෙනාටම අපි කැඳවල මේ අර නිලධාරි සියලු දෙනාව කැඳවලත් ඒකේ අඩුපාඩු තියෙනවනම් සකස් කරන්න සාකච්ඡා කරන්නත් අපි අවස්ථාව දීලයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ.
கௌரவ அமைச்சர் அவர்களே, நான் என்ன சொல்றேன்டால் உதாரணத்துக்கு ஒரு 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 மூவர் நாலு பேர் கொண்ட ஒரு பாடசாலைக்கு 15 லட்சம் ரூபாய் இந்த நிதி மின்சார வேலைக்காக ஒதுக்கப்பட்டிருக்கிறது. ஆனால் அதே நேரத்தில் அதுக்கு பக்கத்திலே அருகாமையில் இருக்கக்கூடிய பாடசாலைகள் எடுத்துக்கொண்டால் நூற்றுக்கணக்கானவர்கள் இருக்கிறார்கள். அந்த பாடசாலையில் குடிநீர் வசதி இல்லை, மலசல கூடம் இல்லை, ஆசிரியர்களுக்கான விடுதிகள் இல்லாத இருக்குது. ஆகவே அந்த முன்னுரிமைகளை படுத்தி நீங்கள் சிலதுகளை செய்ய வேண்டும் என்றதுதான் என்னுடைய அந்த கோரிக்கையாக இருக்கிறது. ஆகவே இந்த தெரிவுகள் செய்யும் போது நீங்கள் அதை எங்களோடும் அல்லது மாகாண சபை உறுப்பினர்களோடையும் கலந்தாலோசனை செய்ய வேண்டும் என்றதை இந்த நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். அதே போன்று கல்வி நிர்வாக சேவையில் நீங்கள் ஆட்சேப்பு அல்லது அக்களை எடுக்கும்போது தமிழ் மொழி மூலம் இருக்கக்கூடிய வெற்றிடங்கள், அதாவது வடக்கு மாகாணத்திலும் சரி கிழக்கு மாகாணத்திலும் சரி தமிழ் மொழி மூலம் இருக்கக்கூடிய வெற்றிடங்களுக்கு இன ரீதியாக நீங்கள் இந்த ஆட்களை சேர்க்கிறது எங்களுடைய பிரதேசத்தில் இருக்கக்கூடிய அந்த பிரச்சனைகளை தீர்க்கிறதுக்கு சுகமாக இருக்கும். ஏனென்று சொன்னால் சில மாவட்டங்களிலே வலயங்களிலே இந்த வலய கல்வி பணிப்பாளர்கள் நியமிக்க முடியாத ஒரு நிலைமைகள் இருக்கின்றன. ஆகவே அதை நீங்கள் கவனத்தில் கொள்ள வேண்டும். அதே போன்று இந்த தொண்டர் ஆசிரியர்களை இந்த போர்க்காலத்திலே நீண்ட காலமாக கிட்டத்தட்ட 15 வருடங்களுக்கு மேலாக இந்த தொண்டர் ஆசிரியர்கள் இந்த போர்க்காலத்திலே ஆசிரியர் பற்றாக்குறை, போக்குவரத்து பிரச்சனைகள், பல்வேறுபட்ட நெருக்கடிகள் காரணமாக பணியாற்றியவர்களுக்கு இந்த தொண்டர் ஆசிரியர்கள் நியமனங்கள் வழங்கப்பட வேண்டும். அதேபோல இந்த முன்பள்ளி மாணவர்கள் என்பது மிக மிக முக்கியமானவர்கள்.
ඒ උතුරු නැගෙනහිර ස්වේච්ඡා ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳීමටත් කැබිනට් පත්‍රිකාව දැන් යවලා තියෙනවා. ඒ බඳවා ගැනීම සඳහා.
නන්දි ගෞරව අමචර අවர்களே, அதுபோல இந்த வடக்கிலேயும் கிழக்கிலேயும் முன்பள்ளி சிறார்கள், உண்மையிலேயே இந்த முன்பள்ளி சிறார்களுக்கு கல்வி கற்கின்ற ஆசிரியர்கள் இவர்கள் மிக குறைந்த ஊதியத்திலே கல்வியை கற்கின்றார்கள். இவர்களுக்கு நான் நினைக்கிறேன் ஒரு நீண்ட காலத்துக்கு ஒரு நிரந்தரமான ஒரு ஒரு திட்டத்தை வகுக்க வேண்டியிருக்கிறது. என்னென்னு சொன்னால் இந்த ஆசிரியர்கள் முன்பள்ளி ஆசிரியர்கள் போக்குவரத்துக்கு அவர்களுக்கு சைக்கிள் வசதிகளோ போக்குவரத்து வசதிகள் இல்லாமல் இருக்க கஷ்டப்படுகின்ற நேரத்தில் அவர்களுக்கும் ஒரு நிரந்தரமான அரசாங்கம் ஒரு சம்பள அளவு பிரமாணத்தையோ திட்டத்தையோ நீங்கள் வழங்க வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக்கொண்டு அடுத்தபடியாக அந்த கல்வி நிர்வாக சேவை தரம் 3க்கு சேவை மூப்பு அடிப்படையில் பதவி வழங்க வேண்டும் என்று கேட்டுக்கொண்டேன். பயிற்சி இந்த பயிற்சியிலே சித்தி பெற்ற தரம் 1 அதிபர்களுக்கு நியமனம் வழங்கும் ஏற்பாடு நடைபெறுகின்றது. இதன் மூலம் கடமை நிறைவேற்று உத்தியோகத்தர்களாக கடமையாற்றும் கோட்டக்கல்வி பணிப்பாளர்கள் மற்றும் உதவிக்கல்வி பணிப்பாளர்களுக்கு முன்னுரிமை அல்லது சலுகை வழங்க வேண்டும் என்றதை இந்த நேரத்திலே கேட்டுக்கொண்டு ஆகவே இங்கே நான் குறிப்பிட்ட இன்னும் பல விஷயங்கள் எனக்கு நேரம் போதாத காரணத்தினால் அமைச்சர் அவர்களே, நான் குறிப்பிட்ட சில முக்கியமான விடயங்கள், முக்கியமாக பண்டாரிக்குளம் விபுலானந்த கல்லூரியினுடைய மைதானம், அதே மாதிரி ரம்பகுளம் மகளிர் கல்லூரியினுடைய அந்த மைதானம், அதாவது விமானப்படையின் கட்டுப்பாட்டில் இருக்கிறது அதை விடுவிக்க வேண்டும், பலாலியில் இருக்கக்கூடிய ஆசிரியர் கலாசாலையை இராணுவத்திடமிருந்து விடுவிக்க வேண்டும், இப்படியான கோரிக்கைகள் இதுகளை நீங்கள் செய்து கொடுப்பதன் ஊடாகத்தான் இந்த வடக்கு மாகாணத்திலே கல்வியை ஒரு சீராக கொண்டு செல்ல முடியும் என்று கூறிக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு எட்வர்ட் குணசேகர மேத்தோம்.
கரு சபாபித்துமணி, අද මේ රටේ වැදගත්ම විෂයක් වෙනුවෙන් කතා කරන්නට මොහොතේදී විනාඩි 4ක කාලයක් හෝ 5ක් වුණත් මම කතා කළ යුතුයි කියන අදහසෙන් තමයි මම මේකට ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම අපේ මේ යහපාලන රජය තුළින් පත්වෙච්ච අපේ අධ්‍යාපන ඇමතිතුමා යම්කිසි ආරම්භයක් මේ රටේ ඉදිරි අනාගතයේ අවුරුදු 100,000කට ගැලපෙන විදිහට ආරම්භයක් අධ්‍යාපනය වෙනුවෙන් කර කටයුතු කරගෙන ගිහින් තිබෙන ආරම්භයක් තියෙනවා. ගෞරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි අග්‍රමාත රණවීර කිසුමැතිතුමාගේ උපදෙස් මත. එනිසා එහි දායකත්වයක් එහිට කතා කරපු කෙනෙක් හැටියට මට යම්කිසි කැමැත්තක් තිබෙන නිසා තමයි මම කතා කරන්නේ. නැතුව සංඛ්‍යාලයක නනු මෙතන කතා කරන්නට ගියොත් මේ කාලය මදි වෙනවා. කොයි හැටි වෙතත් මෙතන කවුරුත් කතා කළා මේ අයවැය පොතේ තියෙන මේ අධ්‍යාපනය වෙනුවෙන් දෙන දේවල් කරන දේවල් ඒ සියල්ලම ඉතාම වැදගත් දේවල් හැටියට මම මතක් කරන්නේ කාලය අඩු නිසා. මේ වෙද්දි ළඟම පාසල හොඳම පාසල හැටියට පත්කිරීම සඳහා කරලා තියෙන වැඩපිළිවෙල යටතේ විශේෂයෙන් පළාත් සභාය ජාතික පාසල්ය කියලා වෙන් කිරීමක් නැතුව මේ වෙන විට අපේ මිනවංගොඩ අධ්‍යාපන කලාපය ප්‍රදේශයේ සෑම පාසලක්ම ගරු ඇමතිතුමා විසින් එම මධ්‍යම රජයේ ලබා දී තියෙන විවිධ වෙන් කිරීම් මුදල් වෙන් කිරීම් නිසා බොහෝ දේවල් ඉදිකිරීම සහ ඒ භෞතික සම්පත්වල කටයුතු දැන් ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් අපි මෙතෙක් කල් අධ්‍යාපනය ගැන කතා කළාට අධ්‍යාපනය කියන එක මහජන නියෝජිතව හැටියට කාතුලටත් ඇඟට වදින විදිහට මේ අයවැයෙන් යම්කිසි වැඩසටහනක් ආරම්භ වෙලා තිබෙනවා. අධ්‍යාපනය කියන එකට කතා කරන්නේ එක්තරා පිරිසක් විතරයි. අද මේ වෙද්දි බොහෝ පිරිසක් අද විනාඩි 4කට මන්ත්‍රීවරයෙකුට වෙන් වුණෙත් මේ කතාවට බොහෝ අය ඉල්ලන නිසා. ඒ තරමට මේ රටට ලෝකෙට ගැලපෙන විෂයක් මේ අධ්‍යාපනය කියන එක මේ හැම මහජන නියෝජිතයෙක්ම තේරුම් අරන් තියෙන නිසා. ඒ නිසා මේ රටේ දෙමව්පියෝ මේ රටේ මහජනතාව දෙකෝටියක් මහජනතාව සියලු දෙනාම සූදානම් වෙන්න වෙනවා. මේක අමාත්‍යාංශයකට ඇමති කෙනෙකුට රටකට ආණ්ඩුවකට බාර නොදී මේක හරි හරියට ඉදිරියට අරගෙන යන්න. මොකද මේ රට අපි බොහෝ ප්‍රපාතයකට වැටලා තියෙන මොහොතකදී අපේ රට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ මේ අධ්‍යාපනයේ මේ රටේ දරුවන්ගේ දියුණු කළොත් පමණයි. ඒ නිසා අපි රජයක් හැටියට ගරු ඇමතිතුමා මේ වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම අපේ රටේ නායකව දෙපළ කරලා තියෙන කැපවීමේ ප්‍රතිඵලය ඒ අස්වැන්නෙන් ලලා ගන්න වෙන්නේ මේ රටේ දෙමව්පියෝ සහ දුවදරුවෝ සියලුම එකතු වුණොත්. නැතුව විවිධ දේශපාලන කෝණවලින් විවිධ දේශපාලන අවශ්‍යතාවල් වලට පාසල් වල කඩාගප්පල්කාරී වැඩ නොකර අද මේ වෙද්දි තවම වුණත් ගරු ඇමතිතුමා මතක් කරන්න ඕන බොහෝ පාසල් වල තාම කල්ලි වාද තියෙනවා. මට කලින් කතා කළා ප්‍රසන්න රණතුංග හිටුම මහ ඇමතිතුමා ඒක මම ඇත්තම කියනවා අපේ මිනවුමට කලාපයේ තියෙනවා ජාතික පාසල් දෙකක් අධ්‍යාපනය වශයෙන් ගත්තාම ප්‍රතිඵල ඉතාම පල්ලෙහා. එනිසා අපි මේවා තියාගෙන අපි ඒ ආසනවල ඉන්න මන්ත්‍රීවරු හැටියට කටයුතු කරද්දී අපට ලොකු අපහාසයක් අපවාදයක් ලැබෙනවා. නමුත් අප පාසල් ඇතුළේ උගන්වන අය නොවේ අපට තිබෙන්නේ ඒවා සොයා බලන එක. ඒ නිසා ගරු ඇමතිතුමනි ඔබතුමා මේ කරන කැපකිරීම් වෙන්කිරීම් මේ කරලා තියෙන පරිත්‍යාග සහ ඔබගේ දර්ශනය ඒවල ලොකු ප්‍රතිඵලයක් ගන්න ඒවා තුළ ඇති වෙලා තියෙන වැරදි ක්‍රියාවලියල් ගැන සොයා බලන්නට අවස්ථාවක් උදා කරගන්න කියලා මම මෙහිදී මතක් කරන්නේ. අද ඔබතුමාට පමණක් නෙවෙයි මේක ඇහෙන්නේ මේ කූඩුවේ ඉන්න අපේ මේ අධ්‍යාපන ශිෂ්‍යයින් ඉන්න ප්‍රධාන නිලධාරි පිරිසත් මෙතන ඉන්න නිසා. ඒ නිසා මම ඉගෙනගත්ත පාසල් මිනවංගොඩ පාසල් ඒ නිසා මට රටම හදන්න බැරි වුණත් අපි ජීවත් වෙන ප්‍රදේශයේ පාසල් ටික අපි හදන්න ලෑස්තිනොත් ඒ වයින් හොඳ ප්‍රතිඵල ගන්න හම්බුනොත්
මම තුමා ඔබතුමාට විනාඩියක් තියෙනවා.
හොඳයි බොහොමයි. ඒ කැපකිරීම අපිට කරන්න අපි සිදු වෙනවා. එතනින් එහාට ගත්තාම ඔබතුමාට අදාළ නැතත් පිරිවෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කරලා තිබෙනවා. ඔබතුමාට අදාළ ඇති මට එක නමුත් අද ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සියලු දේවල් කැප කරලා මේ කෝටියක් සීලය ආරක්ෂා කරන්න ආපු හාමුදුරුවරු අද විශ්වවිද්‍යාල වලට යනවට වඩා ඔය පිරිවෙන් වලට යවීම වැඩි කරගත්තොත් මම හිතන්නේ බෞද්ධයෙක් හැටියට අපේ බෞද්ධාගම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. නැතිනම් විශ්වවිද්‍යාල වල ගිහින් හාමුදුරුවරු ගොඩ ගහගෙන ඔය මෙතන ලිප්ටන් වටරවුමේ එහෙම නැත්නම් කොටුවේ ස්ටේෂන් එක ළඟයි මේ සිවුරු පැත්තක දාලා කරන උද්ඝෝෂණ වලින් ඒ හාමුදුරුවන්ගේ තියෙන තත්ත්වය නැති වෙලා තිබෙනවා. බෞද්ධ හැටියට අපිට ලොකු අපවාදයක් අපහාසයක් මුළු ලෝකෙම ලැබෙනවා. ඒක නැති කරන්න වැඩපිළිවෙලක් හදා ගන්නවා නම් ඉතාම හොඳයි. අවසාන වශයෙන් ටැබ් උපකරණ දෙන එක ඉතාම හොඳයි. අර මීට කලිනුත් මන්ත්‍රීවරු මෙතන බොහෝ අය කතා කළා ඒවා යම් අය යම් විදිහකින් ඒ සියල්ලම අපි ලෝකේ දියුණුවත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. අර මෙතෙන්දී අර ජනතා විද්‍යුත් මන්ත්‍රීතුමත් කිව්වා අද අපි මේ ටැප් උපකරණේ බ්ලොක් කළාට ඕන අතරම් අතේ තියෙන දුරකථනයෙන් ඔය අනවශ්‍ය දේවල්
මන්තුමා කතාව අවසන් කරන්න
මේ මේ දරුවෝ දකිනවා. නමුත් අපට තිබෙනවා ඒක ඊට එහා යන්න. ඔබ දන්නවා පහුගිය කාලේ ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියට ඇතුළත් වුණ පාසල් ශිෂ්‍යෙක් ඒ වගේ ඒ එවැනි දක්ෂකම් තියෙනවා. හැබැයි ඒව අනවශ්‍ය විදිහට පාවිච්චි කරන දරුවෝ පාලනය කරන්න ක්‍රමයකුත් අපි හදා ගන්න ඕන කියන එක විශේෂයෙන් මතක් කරනවා. කාලය පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් තිබෙන නිසා මට මේ ටික හරි කතා කරන්න ඉඩ ලැබීම පිළිබඳව අමිතාම ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතිතුමා දරණ වෙහස ඔබතුමා ඉතාම අගය කොට සලකමින් මේ රටේ අධ්‍යාපනය මේ ආරම්භ කරපු මේ ආණ්ඩුව මේ අවුරුදු පහ හමාර වෙද්දී මෙතෙක් කල් කියවුණු ලලිත් ඇතුළත් මුදිරිලා කන්නංගර මැතිතුමාගේ නමට අකිල විරාජ්‍ය නම අකිල විරාජ මැතිතුමාගේ නම ඇතුළත් කරගන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරමින් ඔබතුමාට සුබපතමින් මගේ වචන ස්වල්පණිමා කරන්න බොහොම ස්තුතියි.
ස්තුතියි මැතිතුමා. ගරු විජිත බේරුගොඩ මැතිතුමා. ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, මේ රටට මේ සමාජයට මේ දේශයට බලපාන ඉදා වැදගත් විෂයක් වන අධ්‍යාපනය පිළිබඳව කාර්ක සභා අවස්ථාවේදී අදහස් කීපයක් එකතු කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ අධ්‍යාපනය පිළිබඳව වටිනා අදහස් සහ යෝජනා රාශියක් ඉදිරිපත් කළා. කොහොමුණත් අපි දකින්නේ අධ්‍යාපනය දියුණු වන තරමට, අධ්‍යාපනයට වැඩි වැඩියෙන් ආයෝජනය කරන තරමට, අධ්‍යාපනය ක්ෂේත්‍රය කෙරේ වැඩියෙන් අවධානය යොමු කරන තරමට තමයි රටක අනාගතය, රටක සංවර්ධනය, රටක දියුණුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව බැලුවම විශේෂයෙන්ම පහුගිය කාලේ, දැන්ට අවුරුදු දෙකකට විතර කලින් මේ රටේ සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණා. මේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ රටේ සංවර්ධනය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්, අනාගත ආයෝජනය වෙනුවෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය 6% දක්වා දළ ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කරන්න කියලා ලොකු සමාජයේ ලොකු සංවාදයක් මතුවුණා. විශේෂයෙන්ම මේ සංවාදය මතුවීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් ජනතාව, රාජ්‍ය නොවන සංවිධාන, මේ ප්‍රජාව සියලු දෙනා ඉදිරියෙන් හිටියා. හැබැයි ප්‍රතිපත්තියක් විදිහට මේ ආපාලන ආණ්ඩුව එකඟතාවය පළ කරා 6% දළ ජාතික නිෂ්පාදිතයෙන් මුදලක් වෙන් කරනවා. නමුත් 2016 මේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීමේදී අපි හොඳාකාරවම දැක්කා බිලියන 250ක් වෙන් කළා කිව්වට ඒ බිලියන 250 වෙන් කිරීම ගණන් හදලා තියෙන්නේ අර කන්නංගර යුගයේ ඉඳලා ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීමට වෙන් වුණු මුදලත් එක්ක. කොහොම නමුත් පසුගිය වසරේ බිලියන 185.97ක් වෙන් කර ආසන්න වශයෙන් වේදන් කිරීමට හැකි වෙලා තියෙන්නේ බිලියන 40කට ආසන්න මුදල් ප්‍රමාණයක් කියලා සඳහන් වෙනවා. කොහොමුණත් මුදල් ඇමතිතුමා අයවැය කතාව ආරම්භයේදීම අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කතා කරනකොට මේ වසරට වෙන් කරපු මුදල් වලින් මුදල් භාවිතයට නොගත්ත නිසා 2017 වසරට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය මිලියන 90 දක්වා 2016ට සාපේක්ෂව 2017 වසර වෙනුවෙන් අඩු වීමෙන් කළා තිබෙනවා. හැබැයි එතුමා ඒ වගේම සඳහන් කරා අතිරේක මුදල් ප්‍රතිපාදනයක් යෝජනා කරනවා කියලා මිලියන 17480. හැබැයි අධ්‍යාපන අමාත්‍යතුමාට විශාල කාර්යභාරයක් තියෙනවා මේ රටේ අනාගතය වෙනුවෙන් කරන්නට, මේ රටේ දරුවන් වෙනුවෙන් කරන්නට. මොකද එතුමා 2016 වර්ෂයේ අසමත් වෙලා තියෙනවා එතුමාගේ අමාත්‍යංශයට වෙන් කරපු මුදල් වියදම් කර.
මම සම්පූර්ණ අපි මොකද්ද කරේ මොකද්ද කරන්න යන්නේ කියන එක ඔබතුමාට මම පැහැදිලි කරන්න.
හොඳයි, බොහොම හොඳයි. තමුන්නාංශිකී කතාවේදී ඒක ඉදිරිපත් කරන්න. නමුත් අධ්‍යාපනය සඳහා අපි දන්නවා රේකී අමාත්‍යංශය වගේම පළාත් අමාත්‍යංශ 9ක් තියෙනවා. ඇමතිතුමාට අමතරව අධ්‍යාපන පළාත් අධ්‍යාපන ඇමතිවරුන් ඉන්නවා 9 දෙනෙක්. ඒ වගේම පළාත් අධ්‍යාපන ලේකම්වරු, රේකී අමාත්‍යංශයේ ලේකම්වරයා ඇරුණම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, ඒ වගේම විෂයන් සම්බන්ධ විෂය ප්‍රධානීන් සහකාර අධ්‍යක්ෂකවරු, ඒ වගේම ගුරු උපදේශක මහත්වරුන් සහ 102%කට වඩා වැඩි ප්‍රමාණයක් ගුරුවරුයි. මේ නිසා මේ ක්ෂේත්‍රයේ විශාල සම්පත් ප්‍රමාණයක් ඉන්නවා, සම්පත් දායකින් ඉන්නවා. එනිසා සැලසුම් සහගතව, ඉලක්ක සහගතව මේ ලැබෙන ප්‍රතිපාදන වියදම් කරලා මේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න ඔබතුමාට හැකි වෙන්නට ඕන. ඉතින් කොහොම වුණත් සමහර කරුණු කාරණාවලදී ඔබතුමා එඩිතරව යම් යම් තීන්දුව తీරන අරගෙන තිනවා. මොකද පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ස්ථාන මාරුවීම් ලැබ එන වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරි විදුහල්වල ඇතුළත් කිරීම පිළිබඳ ඒක හරි හෝ වැරදි ඒ ප්‍රශ්නයේදී තමුන්වහන්සේ එඩිතරව යම් තීන්දුවක හිටියා. අපි ඒ වගේ කරනවා. ඒ වගේ මේ අධ්‍යාපනයේ සම්බන්ධව මතුවන ගැටලුවලදී, ප්‍රශ්නවලදී, අභියෝගවලදී ඒ විදිහේ ඍජුව සිටීම බොහොම වැදගත් කියන කාරණේ මා මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අපි දන්නවා පාසලක් කියලා කියන්නේ සමාජ ප්‍රගමනයේ කේන්ද්‍රස්ථානය. මේ කේන්ද්‍රස්ථානය තුළ අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ දැනුම විතරක් නෙමෙයි, දැනුමට අමතරව සාරධර්ම, ඒ වගේම සදාචාරාත්මක ඇවතුම් පැවතුම්, ආකල්ප පරිවර්තනයන් වගේම ක්‍රියාශීලී හැකියාවන්, මේ සියල්ලම අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් අද බැලුවම අද සමාජයේ ගමන් කරන්නේ, දෙමව්පියෝ අපේක්ෂා කරන්නේ, බොහෝ වෙලාවට පාසල වැඩිපුර අවධානය යොමු කරන්නේ දැනුම ලබලා දෙන්න. ඉතින් දැනුම ලබලා දීම තුළ දැනුම වැදගත්, දැනුම අවශ්‍යයි. නමුත් දැනුම තුළින් විෂය දැනුම තුළින් දරුවන් මතකය වර්ධනය කරගෙන කටපාඩම් කරගෙන හෝ විභාග සමත් වීමට තමයි උත්සාහ ගන්න. අපස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලැබලා ඉහළ රැකියාව ලබා ගැනීම අපේක්ෂණය වුණත් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විෂය කරුණුව මත පදනම් වුණු දැනුම විතරක් නෙමෙයි, අර වගේ ආකල්ප පරිවර්තනයේ සහ ඒ වගේම ක්‍රියාශීලී නිර්මාණශීලී චින්තනයක් සහිත දරුවන් බිහි කිරීම. එනිසා අධ්‍යාපනයේ බොහෝ වෙනස් වීම් සිදුවිය යුතු වෙනවා. විශේෂයෙන්ම ලෝක රටාව අනුව දැනුවම් දරුවන්ගේ දැනුම අලුත් වෙන්නට ඕන, දැනුම වෙනස් වෙන්නට ඕන. මොකද ජාත්‍යන්තර ප්‍රවණතා, ඉතින් ලෝකේ අනාගතයේදී මතිවන අභියෝග, ඒවා පිළිබඳව අවධානයකින් සහ අවබෝධයකින් ඒවට විසඳුම සපයන පුළු පුළුවන් විදිහ අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කළ යුතු වෙනවා. ඒ වගේම අද වර්තමානයේ ගත්තම සංනිවේදනයේ සහ පරිගණක තාක්ෂණය අතින් බොහොම උච්චතම අවස්ථාවට, ඉහළතම අවස්ථාවට අද ලෝකේ පත් වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ට සජීවීව පන්ති කාමරය තුළ අත්දැකීම් ලබන්නට, නිරීක්ෂණ පරීක්ෂණ නිගමන තුළින්, තමන්ගේ අත්හදා බැලීම් තුළින් ඒ දැනුම උකහා ගන්නට නම් මේ නවීන තාක්ෂණ මෙවලන් උපකරණ පිළිබඳ දැනුම අවබෝධය, වගේම පරිහරණය පිළිබඳ අවබෝධය තිබිය යුතුයි. ඒ අතින් බැලුවම මේ වතාවේදී අයවැය ලේඛනයට ටැබ් ලබා දීම සඳහා මිලියන 5000ක් වෙන් කිරීම බොහොම වැදගත් කාරණයක් විදිහට අපි දකිනවා. මොකද ගුරුවරුන්ට සහ දරුවන්. හැබැයි ඒකේ අහිතකර ප්‍රතිවිපාකත් මතුවෙන්න තියෙනවා. නමුත් අවබෝධයෙන් යුතුව ඉතින් දරුවන්ට මේ දැනුවත් කිරීම හරහා මේවා අධ්‍යාපනයේ ප්‍රයෝජනී සඳහා භාවිතා කිරීමට උපදෙස් දීම වැදගත් වෙනවා. හැබැයි දරුවන්ට අපේ ප්‍රසන්න රණතුංග අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු විදිහට ඒ ටැබ් දෙනවා විතරක් නෙමෙයි, ඊට අමතරව ඒ අයට අන්තර්ජාල පහසුකම් ලබා දීමේදී ඒ පහසුකම් සැලසිය යුතු වෙනවා. පෞද්ගලික අංශයට හරි වෙනත් සේවා සපයන්නන්ට ආරාධනා කරාට ඒ අය නොමිලේ ලබා දෙයි කියලා අපිට හිතන්නට අමාරුයි. නමුත් ඒ හින්දා රජයේ අවධානය යොමු කරන්න වෙනවා. නැත්නම් අන්තර්ජාල පහසුකම් තදා 25%ක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වැඩබදුත් වැඩි වුණාම අර කිනි විදිහට 140%ක් වැඩි වුණොත් දරුවන්ට මේ උපකරණ වලින් ප්‍රයෝජනෙ ලබා ගැනීමට තියෙන අවකාශය සීමා වෙන්න ඉඩකඩ තියෙනවා. ඒකම විශේෂයෙන්ම අපි දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්නට ඕන. මොකද අධ්‍යාපනය කියන්නේ දැනුම පදනම් කර ගැනීම විතරක් නෙමෙයි, ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ ඒවා අත්හදා බැලීම් සිදු කරන්නට අවශ්‍ය වෙනවා. ඒකම අද ලෝකේ සාක්ෂරතාවය අතින් ලංකාව ඉන්නේ බොහොම ඉහළම තැනක. ඒ අතින් අපිට සතුටු වෙන්න පුළුවන්. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවන් 40 ලක්ෂයකට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ගුරුවරු 2 ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේ ගුරුවරුන්ගේ ලබා ගන්න පුළුවන් සේවය තව තවත් ඉහළින් ලබා ගැනීමට අවශ්‍යයි. අපි සතුටු වෙනවා 1994න් පස්සේ තමයි ගුරු වෘත්තියට ගෞරවනීය තත්ත්වයක් ලබා දෙන්න ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරලා ශ්‍රේණි ක්‍රමයක් ආරම්භ කරලා ගුරුවරුන්ට වැටුප් ක්‍රමයක් සකස් කළේ. නමුත් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අදහස් දක්වන්න යෝජනා කරන්න මේ ගුරුවරුන්ගේ ඒ විශේෂයෙන් ඒ වැටුප් විෂමතාවයන් තියෙනවා නම් ඒවා ඉවත් කරලා එයාගේ වෘත්තියට ගැලපෙන වෘත්තියේ වටිනාකමට ගැලපෙන විදිහට ඒ වැටුප් ක්‍රමයක් සකස් කරන්නට කියලා. මොකද ගුරුවරයාගේ ගෞරවය හා සමාජ වටිනාකම් වැඩි වුණොත් තමයි ගුරුවරයා තෘප්තිමත්ව තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ මගපෙන්වීම දරුවන්ට ලබලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් දැනටමත් ඒ ගුරුවරු කැපවීමකින් සහ ඕනෑකමින් වැඩ කරන බව පේනවා ප්‍රතිඵල දිහා බැලුවම. ඒ ප්‍රතිඵල දිහා බැලුවම 1990 ගණන්වල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 20%ක් වගේ සමත් වෙනකොට මේ වෙනකොට 60-65-70 දක්වා පළාත් මට්ටමින් කලාප මට්ටමින් පාසල් මට්ටමින් අධ්‍යාපන ප්‍රතිඵල සාමාන්‍ය ප්‍රතිඵල ඉහළ නැංවිලා තියෙනවා. ඉතින් අනාගතයේදී තව තවත් 100% දක්වා වුණත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නංවන්න පුළුවන් හැකියාවක් මේ ගුරුවරුන්ට ලැබෙයි. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල බැලුවමත් 50%ක ආසන්න ප්‍රමාණය උසස් පෙළ සමතුන් සමත් වෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයට ගැනීම නම් සීමා වෙනවා. 25,000ක් පමණ තමයි වර්ෂයකට විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ. නමුත් සාමාන්‍ය ද්විතීයක සහ ප්‍රාථමික අධ්‍යාපනයේ පුළුල් වන තරමට උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පුළුල් වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම අධ්‍යාපනය තුළින් සහතික ලබා ගැනීම විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ උසස් පෙළ සහතික, ඒ වගේම උසස් අධ්‍යාපනය තුළින් උපාධි සහතික ලබා ගැනීම නෙමෙයි.
ගරු මන්තුම ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
මේ ලබා ගන්න දැනුම ප්‍රායෝගික දැනුමක් වෙන්නේ. කටපාඩම් කිරීම මත දැනුම සොයාගෙන ටියුෂන් පන්ති ගානේ දරුවන් රස්තියාදි වෙලා ඒ දැනුම කෙසේ හෝ ලබාගෙන විභාග සමත් කර ප්‍රතිඵල ලබා ගත්තත් ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. න්‍යාය විතරක් ඉගෙන ගත්තට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙනකොට රටක් ඉස්සරහට යනකොට ඒ ප්‍රායෝගික දැනුම, න්‍යාය දැනුම, න්‍යායාත්මක දැනුම කියන මේ කාරණා සියල්ලම සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කාරණේ අපි සිහිපත් කරමු. ඉතින් හැම වර්ෂයකම අයවැයෙන් මුදල් වෙන් කරනවා. විශේෂයෙන්ම භෞතික සම්පත් පහසුකම් යටිතල පහසුකම් ලබා දෙන්න මුදල් වෙන් කරනවා. ඒ වගේම ගුරුවරුන්ගේ පුහුණුව සඳහා මුදල් වෙන් කරනවා. විවිධාකාර මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කරත් මේ මුදල් වලින් සැබෑ විදිහටම ප්‍රයෝජනයක් ගන්නවද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. මොකද පාසල දිහා ගත්තම අපිට එක වෙලාවකට හිතනවා දෙමව්පියෝ සහ දරුවන් පෞද්ගලික උපකාරක පන්ති ගානේ රස්තියාදු වෙනකොට ඒ සඳහා කාලය මුදල් වැය කරනකොට පාසල මොකද්ද කරන්නේ කියලා. එහෙම බලනකොට සමහර තැනක සඳහන් වෙලා තියෙන මම පුවත්පතක දැක්ක මේ පාසල ඉගැන්වීමේ කාර්යය හැරුණාම අනිත් සියලුම දේවල් කරනවා කියලා. එහෙම කියලා තියෙන්නේ මොකද මේ විදිහට පෞද්ගලික නැත්තම් ටියුෂන් පන්තිවලට ඒ තරම් ප්‍රමාණයකට ළමයි ඇදෙනවා. ඉතින් මේ නිසා මේ ටියුෂන් පන්තිවලට ඇදෙන එක අපිට වළක්ව ගන්නට අමාරුයි. දෙමව්පියන්ගේ ප්‍රාර්ථනය පාසලෙන් ලබා ගන්න බැරි දැනුම අවබෝධය පෞද්ගලික උපකාරක පන්තිවලින් හරි ලබාගෙන තමන්ගේ දරුවට තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබලා දෙන්න. ඒක දෙමව්පියන්ගේ සැබෑ ප්‍රාර්ථනාව. නමුත් රජයක් විදිහට විශේෂයෙන්ම කල්පනා කළ යුතු වෙනවා, වැඩ කළ යුතු වෙනවා මේ පාසලෙන් මේ අධ්‍යාපනය සර්ව සම්පූර්ණයෙන්ම ලබලා දෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්න. අපි දන්නවා රජය ගිය වසරේ මුදල් වෙන් කළා තිබුණා මේ පුහුණු වැඩසටහන් වලට මිලියන 1000ක්, ඒ වගේම
ගුරුවරුන්ට
මිලියන 2000ක්. ඒ නිසා ගුරුවරුන් පුහුණු කිරීම වගේ ගුරුවරුන්ගේ සමාජ වටිනාකම වැඩි දියුණු කරලා ඒ අයගේ උපරිම කැපවීම පාසල තුලට යොමු කරලා රජයේ පැත්තෙන් අධීක්ෂණ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මට්ටමින් අධීක්ෂණ කටයුතු පුළුල් කරලා පන්ති කාමරේ ඉගෙන ගන්න ශිෂ්‍යයාට ශිෂ්‍ය කේන්ද්‍රීයව අධ්‍යාපනය ලබන්න පුළුවන් විදිහට ඒ සියලු දේවල් කළමනාකරණය කළා දැවැන්ත මෙහෙයුමක් ශිෂ්‍ය ආරමුණු කරගෙන කළ යුතුයි කියන කාරණයක් සිහිපත් කරමින් මගේ කාල වේලාව අවසන් නිසා මගේ කතාව හමාර කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. කරු එච්.එම්. ෆෞසි අමාත්‍යතුමා.
Chairman of Committees, Sir, it is my privilege today to participate in the debate on the votes of the Minister of Education. I am happy to note that the Honorable Finance Minister has allocated in the budget almost 3 times of the allocation made in 2014. But this allocation of rupees 90,000 million for 2017 reflects a reduction of the sum allocated in 2016. Minister says that the reason for the Education Ministry has underspent the full amount allocated last year. The response of the Minister of Education was that the Treasury has failed to release the total amount of money due on due date. In view of this, I think the Finance Minister should not penalize the children, since in the overall situation, it will be a tantamount to punishing the school-going children. I would propose that the Finance Minister move a supplementary estimate with a view to allocating the full amount requested by the Minister of Education. I am happy to note that the rupees 5,000 million has been allocated to provide basic facilities to 1,000 schools in the country, but about rest of the schools, they might feel discriminated. Please extend such basic facilities to all the schools irrespective of linguistic differences. The allocation of rupees 5,000 million to rent 50 computers each to strengthen IT facilities in 3,500 schools is also commendable, as much as providing tabs to advanced level students and teachers. The existence of 100 private schools, including international schools, will help boost education among 150,000 students. Although this will help lessen the burden of the government as to shoulder in the educational field, I must also emphasize that charging of exorbitant fees from the students by these international schools must be monitored and registered. Once again, I observe that rupees 250 million has been allocated to upgrade 25 plantation schools, but there must be a rationale adopted to bring all other state schools so that they too would enjoy these benefits. The concept of these education facilities must be provided equally to all school-going children. As a senior member of the House representing the Colombo district for nearly 23 years, I would now turn my attention regarding the educational facilities provided to schools in the Colombo district. While I would point out the shortcoming in the education facilities in all schools in the Colombo district, I would particularly pinpoint the shortcomings prevailing in Muslim schools. Recent surveys conducted by All Ceylon Muslim Educational Conference, All Ceylon Federation of Muslim
Order, League, please.
The youth grants and other educational bodies, the standard of education and the facilities provided to Muslim schools in Colombo is much to be desired. As a result, the educational attainment of the children at these Muslim schools falls far below the standard achieved by other schools in the provinces. Nevertheless, general-minded philanthropists like Halla J. Zatim Rifai, chairman of Zamjams, Haji Ilyas Karim, chairman of EM Melbourne Industries Limited, and Dr. Fazli Nizar of Moos Association, also the Maimon, World Maimon Association, and the Serendip Foundation have from time to time come forward to help the government to ease its burden by providing school buildings, laboratories, libraries, etc. for few selected schools. Schools which have served the community 50 or 100 years, like Muslim Ladies College, Fatima Girls College, Khairia Girls College, Hamidiya Al-Husseiniya, Al-Hidayah Mahavidyalaya, have been beneficiaries of such benevolence in the recent past. The Darussalam Muslim Mahavidyalaya, originally named Denham School, is located in the highly populated Maligawa area. as one who began my political career as a member of Maligawa, the ward representing the Colombo Municipal Council, I am committed to provide every facility to this important educational institution as it would help the poor and the underprivileged in the area to keep abreast with the educational facilities enjoyed by the rest of the schools in Colombo. With this laudable objective in view, I took great pain to mobilize the well-to-do in the community to raise the standard of educational and curriculum activities of the school. The response had been very encouraging. The World Mayman Organization and the Serendip School Foundation had agreed to donate rupees 250 million for the development of the school. We have drawn up a master plan with the approval of the Minister of Education of the Western Provincial Council. The whole project is programmed in keeping with the requirements of the regional engineers, the School Development Society, as well as the Old Boys Association. I too allocated a sum of rupees 1 million for my personal fund to make this project a reality. I put up a four-storied building in Muslim Ladies College at my expense. These two organizations have helped the college by spending rupees 14 million for a new building, providing a complete training center, a fully fledged teacher's resting room, and the payment of monthly allowance to 7 voluntary teachers. Apart from this, conducting of extra classes to help the ordinary and advanced level students, and providing facilities for the development of sports activities were also included in this project. I speak at this moment with a heavy heart, with deep sorrow, and with emotion that someone should sabotage our well-intended project. I am born and bred in this place. I have a duty by the people of this area. I have a passion to provide the best facilities to the poor children of Maligawad and raise the standard of education so that they would be equal to any other students coming out of much advanced schools in the capital city. I could not develop the school due to underworld interference in the schools. Even the building that was constructed by me and the former MP, Mr. Zuer, was not officially opened by us. Now I got the chance of bringing this school to a very high standard with the help of the World Mayman Association and the Serendip School Foundation. When the above project is to be executed, a certain politician, in order to gain undue popularity, had suddenly descended in the area to sabotage my scheme of work. Attempts have been made in suddenly bringing this school under the new scheme Langama Pasala, Undama Pasala. I strongly object to this move. There are various other schools that, like Alidaya Mahavidyalaya, which could be brought under, improved under the Langama Pasala, Undama Pasala concept. I brought this to your notice, Minister, and you could not help me because of the pressure brought to you by your party member. I don't blame you. I raise this important matter on this vote of education and appeal to you to reconsider your decision and spend the money to a school like Alidaya Mahavidyalaya so that the girls in Colombo Central will have a fully fledged first-class school. I sincerely hope that the Minister would take serious notice of this problem and allow us to implement our proposal for the welfare of Darussalam Mahavidyalaya Maligawad. We are prepared to even deposit in advance a sum of rupees 100 million with the Department of Education in the Western Province.
Honorable Minister, you have 2 minutes more.
I must also point out at this stage existing vacancies for Maulvi teachers throughout the island. This matter is greatly agitating the Muslim community. Without proper religious guidance, no community could attain educational standard. There are large number of Maulis and Maulias in the country who are waiting to fill these vacancies. From time to time, our government came into power. We have been requesting from the Minister of Education to fill these vacancies. There has been an ugly situation created recently as a result of some misguided elements accusing the madrasas and Qurani schools of spreading extremism. This is completely a twist of the real situation and deliberately intended to spread hatred and misunderstanding among our sister communities like Privineers, Dampasalas, these Quranic schools and madrasas teach the Muslim children nothing but pure Islam based on the Holy Quran and the Sunnah of the Holy Prophet. I know for certainly that learned men from abroad have been invited from time to time to lecture at this institution, and nowhere it is recorded that they are propaganda of extremism at a time when our Vyapalana is making steady progress in the path of reconciliation and build up a strong society based on goodwill and brotherhood. I strongly condemn the most irresponsible statement by these quarters who are definitely trying to sabotage the well-intended governance of this administration. I urge the government to take firm action to stop to the propaganda to this anti-social element and dispel the fears that is currently engulfing the Muslim community
in various
parts of the country. Thank you.